ප්‍රධාන කටයුතු ආරම්භයේදී සුරාබදු සංශෝධන පනත් කෙටුම් පත මුදල් පනත යටතේ නියෝග අනුමත කිරීමට සුරාබදු සංශෝධන පද දෙවෙනි වර කීම මුදල් අනුපත යටතේ නියෝග අනුමත කිරීමට සුරාබදු ආඥාපන ජාතික නියෝජන අනුමත කිරීමට ගරු එරන් වික්‍රමරත්නතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසර පැමිණ ඇති අපි 11:30ට පක්ෂ නායක රැස්වීමක් තියෙනවා ඊට සහභාගී ලෙස මම ගරු මන්ත්‍රීතුමාගේ ඉල්ලා සිටිනවා මින්ගින්ද
කන්ටිනියු කරන්න
වත්
නෑ බින්දෝ சொல்லுங்க சிவசக்தி ஆனந்த்
கௌரவ குழுக்களின் பிரதி தவசாடர் அவர்களே எதிர்க்கட்சி தலைவர் கௌரவ ரா சம்பந்தன் அவர்களால் தொடர்ச்சியாக என்னுடைய இந்த சபையில் உயர்ந்த சபையிலே என்னுடைய பேச்சுரிமை மறுக்கப்பட்டு கொண்டிருக்கிறது. இது தொடர்பாக நான் கடந்த 21ஆம் தேதி சபா கௌரவ சபாநாயகர் அவர்களுக்கு எழுத்து மூலம் தெரிவித்திருந்தேன். அதேபோல் நேற்று 7ஆம் தேதியும் அவருக்கு தெரிவித்திருந்தேன். 2 தடவை நான் கௌரவ சபாநாயகர் அவர்களுக்கு என்னுடைய இந்த சிறப்புரிமை முகரப்பட்டிருக்கிற தொடர்பாக எழுத்து மூலம் தெரிவித்திருக்கிறேன். ஆனால் இதுவரைக்கும் எனக்கு உரிய பதிலை பெற்றுத்தரவில்லை. உங்களுடன் கூட நான் நேரிலே பேசியிருக்கிறேன். நீங்கள் கூட எதிர்க்கட்சி தலைவர் அவர்களுடன் பேசி எனக்குரிய நேரத்தை பெற்றுத்தருவதாக கூறியிருக்கிறீர்கள். ஆகவே இந்த சபையில் 225 பேர் இருக்கக்கூடிய இந்த சபையில் ஒரு கண்ணியமான சபையில் ஒரு ஜனநாயகத்தை பேணக்கூடிய ஒரு சபையில் எனக்கு மட்டும் இந்த உரிமை தொடர்ச்சியாக
கௌரவ ஆனந்தன் அவர்களே இப்போ இன்றைக்கு 11:30 பார்ட்டி லீடர்ஸ் மீட்டிங் இருக்கு, அதில் நான் கலந்து ஆலோசித்து உங்களுக்கு முடிவு தரப்படும்.
என்னுடைய கருத்தை நீங்கள் ஒரு நிமிடம் கேட்க வேண்டும். இதுக்கு முதலும் நீங்கள் இந்த பதிலை சொல்லியிருந்த நீங்கள் கட்சித் தலைவர் செயலாளர் நியமனம் முறையிட்ட நேரத்தில் கட்சித் தலைவர்களுடைய கூட்டத்தில் பேசி இதுக்குரிய ஒரு நேரத்தை பெற்றுத்தருவதாக கூறியிருக்கிறீர்கள். ஆகவே இது வந்து எனக்குரிய இந்த நேரம் மறக்கப்படுவது என்பது வன்னி மக்கள் நீங்களும் நானும் ஒரு தேர்தல் தொகுதியை கொண்ட இந்த வன்னி மக்களின் குரல் வலையை நசுக்கிறதுக்கு சமனான ஒரு வேலை தான் இந்த சபையிலே தொடர்ச்சியாக எதிர்க்கட்சித் தலைவர் அவர்கள் செய்து
கொண்டிருக்கிறார்.
நாங்கள் இருக்கிறது என்னுடைய உரிமை மறுக்கப்பட்ட உரிமையை பெற்றுத்தாரதுக்குரிய நடவடிக்கையை நீங்கள் எடுக்க
கரு சபாபதி துமணி நியாயபத்திரி அங்கேசிட்ட துணதக்வா சுராபது சன்சோதன பணத் கெட்டும் பத்த சம்மத கிரீமட்டத் முதல் பணத்தை அடத்தே நியோகா சுராபது ஆக்ஞா பணத்தை அடத்தே நிவேதன அனுமத கிரீமட்டத் எதிரி பத்கரமி முதல் ராஜ்ய அமாத்திய இரான் விக்ரமரத்ன திதுமா இப்படி வந்த விஸ்தராத்மக கதாபாவத்தல்
இரான் விக்ரமரத்ன
அந்த அப்பே பணத் கீப்பையாக்கோத் வகையம ரெகுலாசி கீப்பையாக்கன சாகச்சா கரணவா எங்க எக்கா கவில்லா ரட்டத்துல கலாயன மே விதேச டெலிநாட்டிய பிலிபந்த சித்திரப்பட்ட கேனாத் இவ தேசிய கர்மாந்தேட்ட வன பலப்பேம சலக்கில்லட்ட கனிமிங் විශේෂයෙන්ම සිංහල දෙමළ හා වෙනත් ඕනෑම භාෂාවකින් එන විදේශීය ටෙලිනාට්‍ය නිසා දේශීය කර්මාන්තයට ඇතිවෙන ඒ බලපෑම අවම කරන්න තමයි මේ යෝජනාව මේ ගැසට් පත්‍රය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ටෙලිනාට්‍ය හා චිත්‍රපට හා වාණිජ වැඩසටහන් බද්ද මීට ප්‍රථමයෙන් කීප වතාවක්ම සංශෝධනය කරලා තිනවා. 2017 අයවැය තුලිනුත් ඒ යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව ඇවිල්ලා අපේ ජාතික කර්මාන්තය දේශීය කර්මාන්තය ආරක්ෂා කිරීමටයි. ඉතින් මේකේ මම ඒක ගැන වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක කරන්න හේතුව පමණයි එතන සඳහන් කළේ. ඒ වගේම අපි අද ඉදිරිපත් කරනවා තව එකක් ඉදිරිපත් කරනවා මේ සුරාබදු ආඥා පනතේ 52 වන අධිකාරියේ යටතේ 15 වෙනි වගන්තිය යටතේ නියමයන් කීපයක් ඒක ඇක්ටර සංශෝධනයක් මේක 2017 ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා නිකුත් කළ සංශෝධන කෙටුම්පත පිළිබඳවයි මේ මෙතනින් කරන්න වෑයම් කරන්නේ රා නිපදව ලබන ගසකෙන් රා මැදීමට හෝ රා බෑමට වලංගු බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳවයි පසුගිය කලකදී මේක නැවත නැවත සංශෝධනය කරලා තිනවා මේක තිබිලා තිනවා ඊට පස්සේ මේක අහෝසි කළා සම්පූර්ණයෙන්ම නිදහස් කළා ඊට පස්සේ නැවතත් දැන් මේක නැවතත් වලංගු බලපත්‍රයක් ලබාගත යුතුයි කියන අදහස තමයි දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ 2011 2013 දී කිතුල් තල් සහ පොල්ගස් මැදීමට රා බෑමට බලපත්‍ර ගැනීම අවශ්‍ය නොවන පරිදි තමයි එදා සංශෝධනය කළේ. ඒ අනුව බලපත්‍ර ලබාගෙන අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් ඒක හේතුවෙන් සුරාබදුව දෙපාර්තමේන්තුවට ඒ නිෂ්පාදන රා ප්‍රමාණය හා ස්කාගාරවෙන් ලැබෙන රා ප්‍රමාණය අධීක්ෂණය කිරීමට යම්කිසි අපහසුතාවයන් තිබෙනවා. ඒවා ගැන හොයලා බලලා තමයි අපි මේක දැන් ඉදිරිපත් කරන්නේ මේ වගේ බලපත්‍රයක් ලබාගත යුතුයි කියලයි. ඉතින් කිතුල් ගස් හැර රා නිපදවන වෙනත් ගසකින් රා මැදීමට හෝ රා බෑමට බලපත්‍ර ලබාගත යුතුයි කියන සංශෝධනය තමයි. මේ මගින් මේ දෙපාර්තමේන්තුවට රා නිෂ්පාදන අධීක්ෂණය කිරීමටත් රට තුල පවතින නීති විරෝධී ලෙස රා නිෂ්පාදනය කිරීම පාලනය කරන්න මේක අපි ඉද ප්‍රස්තාවක් කර ගන්නවා මම විශේෂයෙන්ම වචනයක් කියන්න අවශ්‍යයි එතන පසුගිය කාලයේදී අදහසක් ඇති කළා ඇත්තටම මේ රජය මධ්‍යසාරය ව්‍යාප්ත කරන්න වැඩපිළිවෙලක් කරනවා වගේ මතයක් ඇති කළා ඇත්තටම ඒ මතය සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා ඇත්තටම අපේ අරමුණ ඇවිල්ලා ඒක නෙමෙයි අපේ අරමුණ ඇවිල්ලා ඇත්තටම මධ්‍යසාරය භාවිතය අඩු කිරීමයි 2003යි 2005යි අතරේ කාලය ගත්තොත් අපි දන්නවා ශුද්ධ මධ්‍යසාරය ගත්තොත් ඒකේ තිබුණේ ලංකාවේ භාවිතයේ තිබුණේ ලීටර 2.2ක් පමණ 2008 2010 වෙනකොට ඒක ලීටර් 3.7කට පමණ වැඩි වෙලා තිනවා. දැන් මේ දත්ත මම උපුටාගෙන තියෙන්නේ WHO Global Status Report on Alcohol and Health 2014 එකෙන් තමයි ඒ වාර්තාවෙන් තමයි මේක උපුටාගෙන තියෙන්නේ. ඒතර 2017 වෙනකොට මේක තවත් මේ මධ්‍යසාරය pure alcohol ශුද්ධ මධ්‍යසාරයේ භාවිතය තවත් ඉහළට ගිහිල්ලා යනවා කියලා මේ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම අපි මේක අවම කරගත යුතුයි. මොකද අපි බැලුවොත් ආසියාවේ රටවල් බැලුවොත් වාර්තාගත වෙලා තියෙන මධ්‍යසාරයේ භාවිතය හුඟක් රටවල ලංකාවට වැඩිය අඩුයි. නමුත් මම කියන්න හේතුව ඒක ඇවිල්ලා ඒ කියන වාර්තාගත කියලා කියන්න හේතුව ඇවිල්ලා සමහර රටවල් වල ඒක නීතියෙන් අවලංගු කරලා තිනවා සමහර රටවල් වල භාවිතය ඒ වුණාට ඒක භාවිතා වෙනවා හැමෝම දන්නවා ඒක හරිද මැද පෙරදිග රටවල් වල ඒ වගේ ආසියාවේ සමහර රටවල් තිනවා ආගමික හේතු නිසා වෙන්න පුළුවන් ඒක ඒ භාවිතය අවම කරලා තිනවා ඒ වුණාට ඒක වාර්තාගත ප්‍රමාණයෙන්ම මනින්න බෑ මොකද වාර්තාවෙන් පිට භාවිතයක් තියෙන නිසා ආසියාවේ රටවල් බැලුවොත් ඉන්දියාවේ තායිලන්තයේ තමයි ලංකාවට වැඩිය භාවිතයක් තියෙන රටවල් කියලා කියන්න පුළුවන් ඉන්දියාවේ ලංකාවට වැඩිය ශුද්ධ මධ්‍යසාරය භාවිතා වෙනවා අපි 4.5ක් නැගලා 4.6ක් විතර වෙනවා තායිලන්තයේ 8.3ක් විතර වෙනවා තායිලන්තයේ මධ්‍යසාර භාවිතය එතකොට අනිත් රටවල් වලට ඊට වැඩිය අඩුයි ඉතින් මේක ඇවිල්ලා ඒ එකම කියන්න අවශ්‍යයි හાર્ඩ් ලික සොෆ්ට් ලික කියලා තියෙනවා ඒතර හાર્ඩ් ලික එක ගත්තොත් අදිසර මධ්‍යසාරය හරිද ඒකේ ඒ භාවිතය හුඟක් ඒ කියන්නේ 40%කට වැඩිය pure alcohol content එක තියෙන එකට තමයි කියන්නේ අදිසර කියලා 4.4යි 6යි අතරේ එහෙම භාවිතයක් තියෙනවා නම් ශුද්ධ මධ්‍යසාරය ඒකට සොෆ්ලික කියලා කියනවා නැත්නම් මදසර කියලා කියනවා ඒ භාවිතය. ඒතර ලංකාවේ අදිසර භාවිතය වැඩි. ඒ කියන්නේ ඔය අරක්කුයි අදිසර මධ්‍යසාරය 85%ක් විතර වෙනවා මුළු භාවිතයෙන් වාර්තාගත භාවිතයෙන්. ඒ වගේම බීර වගේ දේවල් 13%ක් පමණයි වෙන්නේ මේ දත්තත් උපුටාගෙන තියෙන්නේ WHO Global Status Report on Alcohol and Health වාර්තාවෙන් තමයි මේ දත්ත මම ඉදිරිපත් කරන දත්ත ඔක්කොම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඊට අමතරව සභාපතිතුමනි මුලසුනේ ඉන්න මන්ත්‍රීතුමනි ඊට අමතරව අපි දන්නවා අනිත්‍යානුකූල ඉලිසිට් ලික භාවිතයකුත් තියෙනවා. ඔය කසිප්පු වැනි දේවල් ඒවල භාවිතයත් වැඩි වෙලා තියෙනවා. එතකොට මේක මේ වගේ අනිත්‍යානුකූල අදි සැර ඒ වගේම සෞඛ්‍යයට හානිකර ඒකට මධ්‍යසාරය කියලාම කියන්න බෑ. නමුත් ඒ මධ්‍යසාර භාවිතය හුඟක් ඉහළයි. එතකොට ඒක සෞඛ්‍යයට විශාල හානියක් සිදු වෙනවා පුද්ගලයෙක්ගේ සෞඛ්‍යයට. ඒ විතරක් නෙමෙයි සෞඛ්‍යයට වැය කරන ප්‍රමාණය රජයක් හැටියට ඒ වියදමත් ඉහළට යමින් පවතිනවා. ඉතින් මේක කොහොමද අපි ඇත්තටම මේක කොහොමද අපි අඩු කරන්නේ කියන එක තමයි අපේ ඇත්තටම අපේ එල්ලේ ඇවිල්ලා ඒක තමයි. මොකද අපි දන්නවා රටේ මතයක් ඇති කරන්න හැදුවා මේ සුමාන කීපයකට උඩදී විශේෂයෙන්ම කාන්තාවන්ට නීත්‍යානුකූලව මධ්‍යසාරය ලබා ගැනීමට අපේ රටේ බාධාවක් තිබුණා. සම අයිතියක් තිබුණේ නැහැ. පිරිමින්ට තියෙන අයිතිය කාන්තාවන්ට තිබුණේ නැහැ. ඒ අයිතිය සම කරන්න තමයි ඒ වෑයමක් තිබුණේ. නමුත් ඒක කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප කළා. නමුත් ඒක සම අයිතිය පිළිබඳව ප්‍රශ්නයක්. කවුරු හරි කියනවා නම් මේ තැබෑරුම් ඇරලා තියෙන කාල ප්‍රමාණය දැන් ලංකාවේ පැය 6ක් පැය 8ක් ඇරලා තිනවා නම් අපි ඔක්කොම එකතු වෙනවා නම් මේක අපි අඩු කරන්න ඕනේ කියලා තැබෑරුම් ඇරලා තියෙන කාල ප්‍රමාණය පැයකට අපි රජයක් හැටියට එකඟ වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන්නේ කාල ප්‍රමාණයේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි අරමුණ ඇවිල්ලා මධ්‍යසාරය භාවිතය අඩු කිරීමයි. නමුත් අතන තිබුණ ප්‍රශ්නය ඇවිල්ලා කාන්තාවන්ගේ සම අයිතිය ආරක්ෂා කිරීමයි. අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. අපේ රජය හැම තිස්සෙම පෙනී සිටින්නේ කාන්තාවන්ට සම අයිතියක් ලබා දීමටයි. දැන් කාන්තාවන් කරන දේ පිරිමින් කරන දේ වෙනස් වෙන්නට පුළුවන්. The role of the woman and the role of the man will differ. But we are totally committed to the equality of gender, that males and females will not be discriminated. And therefore the law must always reflect an equality for women. And that is the stand of our government. And our attempt recently, right, to basically clear some of the old laws was based on gender parity. It was not intended to increase the consumption of alcohol in this country. In fact, we are opposed to the increased consumption of alcohol, and every step must be taken to reduce the consumption of alcohol. මට මේක ගැන විශේෂයෙන්ම කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද මම මධ්‍යසාරය භාවිත නොකරන කෙනෙක්. නමුත් මම පිළිගන්නවා හැම වැඩිමහල් කෙනෙකුට අයිතිය තියෙන්න ඕනේ කියලා පුද්ගලයෙක් හැටියට ඒ අයගේ පෞද්ගලික තීරණ ගන්න. මගේ මතය මට බැහැ වෙන කෙනෙකුට මගේ මතය දාලා මගේ මතය ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම විශ්වාස කරනවා මේ වගේ පුද්ගලික දේවල් වලට ආපුහම රජයකටවත් බැහැ කියලා රජයේ මතය පුද්ගලයෙකුගේ මතයෙන් පුද්ගලයෙකුගේ මතය රජයේ මතයෙන් හැමතිස්සෙම පාලනය කරන්න. අපි පාර්ලිමේන්තුවක් හැටියට නීති රීති හදන්නට ඕනේ පුද්ගල අයිතිවාසිකම ආරක්ෂා කරන විදියට. ඒ වගේම කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදියට තමයි අපි රජයක් හැටියට අපි නීති රීති හදන්නට ඕනේ. නමුත් අපේ අරමුණ ඇවිල්ලා මධ්‍යසාරයේ භාවිතය අඩු කරන එක තමයි අපේ රජයේ අරමුණ. ඒකයි මොකද මධ්‍යසාරයේ මේ විශාල ලෙස භාවිතා වීමෙන් හුඟක් සෞඛ්‍යයට ඒ වෙන හානියත් ඒ වගේම පවුලට වෙන හානිය අපි මම් කියයන් මං ඒක කියන්න අවශ්‍ය නෑ හැමෝම දන්නවා ඒකෙන් සිදුවෙන හානිය දරුවන්ගේ අධ්‍යාපනයට දරුවන්ගේ අනාගතයටත් එනිසා මේක අපි ඒ නිසා තමයි අද ඉදිරිපත් කරලා තියෙන්නේ මේක නිත් අඩුම ගානේ මේ කරන ක්‍රියාවලීන් නිත්‍යානුකූල කළ යුතුයි කියලා. එනිසා තමයි රා නිපදවන කොට ගස් හැර කිතුල් ගස් හැර රා නිපදවන වෙනස් ගසකින් රා බැඳීමට හෝ රා බෑමට බලපත්‍ර ලබාගතු යුතුයි කියන ඒකට මේ අපි මේ නියමයන් අද පාර්ලිමේන්තුවට ගෙනවිත් තියෙන්නේ. දැන් රජයකට අවසානයෙන් මම කියන්න කැමති රජයකට බදු හරහා පමණක් මේ වෙනස් කිරීම් කරන්නට බැහැ. පුද්ගල හැසිරීමටවත් මේ වගේ මධ්‍යස්ථාරයේ ගැනීමත් භාවිතයත් බදු හරහා පමණක් මේවා මේ අරමුණු වලට යන්න බැහැ. මොකද අපි දන්නවා පුද්ගලයෙක් එකට අබ්බැහි වුණොත් එතකොට පුද්ගලයා දවසකට රුපියල් 1500ක් හොයා ගත්තත් ආදායමක් හැටියට රුපියල් 800ක් වැය වෙනවා නම් ඒ පුද්ගලයාට ඒ අවශ්‍යතාවයට පුද්ගල අවශ්‍යතාවයට නිවසට ඒ ගෙනියන මුදල හුඟක් අඩුයි. ඒ මුදලෙන් මුළු පවුලම නඩත්තු කරන්නට බැහැ. ඒ නිසා මේවා බදු වලින් විතරක් කරන්නට බැහැ. මොකද බදු වලින් ඒ වියදම අපි වැඩි කළත් එතකොට ඒකේ හානිය වෙන්නේ පවුලට තමයි ඒ හානිය වෙන්නේ. ඒ මොකද ඒ පුද්ගලයාට අබ්බැහි වෙලා තියෙනවා නම් ඒ අබ්බැහි කමෙන් ඉදිරියට එන්නට බැහැ. ඒ නිසා මේ අධ්‍යසාර භාවිතය අඩු කිරීම අත්‍යවශ්‍යයි. ඒක රජයකට කරන්නට බැහැ. ඒක කරන්නට වෙන්නේ ඒක කරන්න වෙන්නේ සමාජය හරහා තමයි ඒක කරන්නට වෙන්නේ. මොකද මේක හෙලා දකින්නවා විතරක් නෙමෙයි මේක පුද්ගල ජීවිත පාලනය පිළිබඳවයි. ඉතින් අපේ සියලුම ආගම් ධර්මවල බෞද්ධ වගේම ඉස්ලාම් හින්දු කිතුණු මේ සෑම ආගම් ධර්මවලම සඳහන් වෙනවා එක්කෝ මේක සම්පූර්ණයෙන්ම හෙලා දකින්න ඕනේ කියලා භාවිතා නොකළ යුතුයි කියලා නැත්නම් මේක භාවිතා කරනවා නම් ඒක පාලනය විය යුතුයි කියලා ඒ කියන්නේ සෞඛ්‍යයටවත් සමාජයටවත් පවුලටවත් හානියක් නොවන විදියට. ඉතින් මං හිතන්නේ ඒකේ වගකීම ගත යුත්තේ පාර්ලිමේන්තුවත් රජයක් නොවේ. ඒකේ වගකීම තියෙන්නේ සමාජයටයි ඒ වගේම ආගමික සිද්ධාස්ථානවලටයි ආගමික නායකයන්ටයි ඒක විශාල වගකීමක් තියෙනවා. ඒ අයගේ වගකීම ඉෂ්ට කරන්නට කොයි හෝ ආකාරයකින් රජයට දායකත්වය දක්වන්න පුළුවන් නම් අපි රජයක් හැටියටත් ඒ දායකත්වය දක්වන්න ලැහැස්ති. ස්තුතියි.
ගෞරව සිවමෝහන්.
இன்று இந்த மதுவரி திருத்தம் சம்பந்தப்பட்ட விவாதத்தில் கதைப்பதற்கு சந்தர்ப்பம் தந்ததற்கு மிகவும் நன்றி. In this amendment, there is section 15 of exercise audience chapter 52 is hereby amended by the repeal of paragraph B and C that section and the substitution thereafter of following. B, not reproducing toddy other than kithul tree shall be tapped. No toddy shall be drawn or lowered from any tree other than the kithul tree. I may humbly request, this one is wrong. We have to do some amendment to the clause too. My request is to insert the following words immediately after kithul tree in section 2B and C. Amendment, my request is palmyra tree and coconut tree also with kithul. இங்கு நாங்கள் I submitted my request to the table also. Actually, இன்று நாங்கள் இந்த அமெண்ட்மெண்டில் கித்துள் மரங்களை பற்றி மட்டும் குறிப்பிடப்பட்டிருக்கின்றது. நமது வடகிழக்கை பொறுத்தவரை நமக்கு பனை தென்னை என்பது முக்கியமான வளமான மரங்களாக இருக்கின்றன. எனவே அந்த இடத்தில் இந்த பனை தென்னை மரங்களை விட்டு தனியாக கித்துள் மரத்துக்கு மட்டும் என இந்த அமெண்ட்மெண்ட் போடப்பட்டிருப்பது உள்ளீர்ப்பு செய்யப்பட்டிருப்பது தவறு. எனவே அதற்கான ஒரு மாற்றத்தை நான் எதிர்பார்க்கின்றேன். முல்லை மாவட்டத்தை பொறுத்தவரை 8க்கும் மேற்பட்ட அதாவது கோஆப்ரேட்டிவ் சொசைட்டிஸ் எட்டுக்கும் மேற்பட்ட சங்கங்கள் செயல்பட்டு வருகின்றன. இந்த மக்கள் இடம்பெயர்ந்து முள்ளிவாய்க்காலில் இருந்து செட்டிக்குளம் முகாம்களுக்கு சென்று மீண்டும் அவர்கள் மீள்குடியேறிய பொழுது எந்தவித சொத்துக்கள் உதவிகள் எதுவும் அற்ற நிலையில் அங்கு சென்றனர் என்பது குறிப்பிடத்தக்கது. புதுக்குடியிருப்பில் விடுதலை புலிகளின் காலத்தில் ஒரு கல் வடிசாலை ஒன்று சிறப்பாக இயங்கி வந்தது. இது வந்து அங்கு மதுபோதைக்காக பாவிக்கப்படவில்லை. விடுதலை புலிகளின் காலத்தில் அதில் வடித்தெடுக்கப்பட்ட அல்கஹோலில் இருந்துதான் நாங்கள் சத்திர சிகிச்சைகளுக்கு தேவையான ஸ்பிரிட் சர்ஜிக்கல் ஸ்பிரிட் தயார் செய்திருந்தோம். அது மட்டுமல்ல, வன்னி பிரதேசத்தில் வினாகிரி தயாரிக்கப்பட்டு அதிலிருந்து வினாகிரி தயாரிப்புகள் எடுக்கப்பட்டிருந்தன. பணம் வெள்ளம் எடுக்கப்பட்டிருந்தது. எனவே நல்ல விடயங்களுக்காக நாங்கள் இவற்றை பாவிக்கும் பொழுது அது நல்ல விடயமாக இருக்கும். அதை மதுபோதை போன்ற கெட்ட விடயங்களுக்கு பாவிக்க எண்ணும் பொழுது தான் இவை கெட்ட விடயங்களாக காட்டப்படுகிறது. இன்று வனியில் உள்ள நிலைமை, தினசரி உற்பத்தி செய்யப்படும் கல்லில் பெருந்தொகையான கல்லுகள், அதாவது மாதாந்தம் பல லட்சம் மில்லியன் கணக்கான போத்தல்கள் நிலத்திலே ஊற்றப்படுகின்றன. இதன் மூலம் அதை வாழ்வாதாரமாக நம்பியிருக்கும் குடும்பங்கள் மிகவும் பாதிக்கப்பட்டு கொண்டிருக்கின்றன. 2016 அரசின் வரவு செலவு திட்டத்தில் கல் அடைப்பு நிலையத்துக்கு வருடாந்த புதுப்பித்தல் கட்டணமாக 10 லட்சமாக மாற்றப்பட்டது. முன்னர் 2 லட்சம் ரூபாயாக இருந்தது. இவர்களது இந்த விடயம், நீங்கள் கல் அடைத்தல் என்ற விடயத்தில் வெளிநாடுகளில் இருந்து மிகப்பெரிய டேங்குகளில் சர்ஜிக்கல் ஸ்பிரிட், அதாவது மது ஸ்பிரிட்டை இறக்குமதி செய்து அந்த ஸ்பிரிட்டிலிருந்து குடி சாராயங்கள் தயார் செய்து விற்பனை செய்யும் நிலையங்களுக்கு அது பொருந்தக்கூடும். ஏனெனில் அவர்கள் அங்கு அந்த கல் என்பதை காட்டுவதற்காக போத்தலில் அடைக்கப்பட்ட கல் என்பது வெளிநாட்டிலிருந்து உற்பத்தி இறக்குமதி செய்யப்பட்ட ஸ்பிரிட்டிலிருந்து ஸ்பிரிட்டுக்கு சில வாசனைகளை சேர்த்து அதை தண்ணீருடன் கலந்து ஒரு கலவையை உருவாக்கி அதை கள்ளன்ற போர்வையில் பொய்யாக விற்கிறார்கள். எனவே அப்படியான இடங்களுக்கு உங்களது வரிகள் பொருந்தும். ஆனால் சாதாரண மக்களின் இயற்கை கல் உற்பத்திக்கு இது தடையாக இருக்கின்றது. எனவே இந்த வரி அதிகரிப்பு 2016 செய்யப்பட்டதன் பின் வன்னி பிரதேசத்தில் பாரிய பாதிப்பில் எமது உற்பத்தி செய்யும் மக்கள் பாதிக்கப்படுகிறார்கள் என்பதை இந்த இடத்தில் நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். அதாவது இந்த கல் உற்பத்தியில் முல்லைத்தீவு மாவட்டத்தில் மட்டும் தொழில் புரியும் அங்கத்தவ குடும்பங்கள் 1128, அதேபோல் பணியாளர்கள் 256 குடும்பங்கள், இந்நிறுவனங்களில் சார்ந்திருக்கும் மகளிர் குழுக்களின் தொகை 1030. பனை தென்னை வளத்தை வாழ்வாதாரமாக கொண்டு வாழ்பவர்கள் 1009 குடும்பங்கள், ஒட்டுமொத்தமாக மற்றும் உத்தேசமாக 13696 குடும்பங்கள் இந்த பனை தென்னை வளத்தை நம்பி வாழும் மக்களாக இருக்கின்றார்கள். தேவோ ஒனர் ஐ ஆம் மை ஹம்பிள் ரிக்வெஸ்ட் டு ஒனரபிள் மினிஸ்டர், தேர் இஸ் யுவர் லாஸ்ட் இயர் அமெண்ட்மெண்ட், யூ ஹவ் சேஞ்ச் இட் ஃப்ரம் 200,000 டு 1,000,000 ஆஸ் அ டேக்ஸ் ஃபார் த டொடி ப்ரொடியூசிங். மை ரிக்வெஸ்ட், please you can do it for the companies wherever functioning in Colombo town or around the big towns. This is not suitable for the whatever cooperative societies depends on toddy tapping from the palmyra and coconut. They are the poor people. Please consider these things, and you have to divide into two. One part, there is wherever natural toddy tapping, cooperative society should be given the exception for that. You are correct. You can tax for 1 million for the companies wherever they are importing spirit from the countries and doing the artificial toddy making. That is, I am not going to oppose for that. Only I am requesting for the natural production. That means toddy tapping as a natural toddy. Second, my request, in your amendment, you have mentioned, again I am telling, you have mentioned only for kittul. Please include palmyra tree and coconut tree. Thank you very much.
Garu Mulasanarude Mantri Tumani Sheshem Ada Davase Surabadu Sansodana Panas Devan Adikari U Surabadu Akcha Panata Sansodane Kirima Sandahu Me Panat Ketumpata Sambanding Me Parliamentue Vivadakan Navastavedi Api මේ විවාදයට වැඩිය අද මේ රට පත් වෙලා තියෙන ඉරණම ගැන කතා කිරීම ඉතාම වැදගත් කියලා මම විශ්වාස කරනවා ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අපි දන්නවා අද මේ රටේ ජීවත් වෙන කාන්තාවෝ කාන්තාවන්ගේ දිනය බවට පත් වෙන දවස සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ දිනේ බවට පත් වෙන දවසේදී ඒ කාන්තාව සිංහල කාන්තාවක් සිංහල අම්මා කෙනෙක් වෙන්න පුළුවන් ඒ කාන්තාව මුස්ලිම් කාන්තාවක් මුස්ලිම් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් ඒ කාන්තාව ද්‍රවිඩ අම්මා කෙනෙක් ද්‍රවිඩ කාන්තාවක් වෙන්න පුළුවන් හැබැයි ඒ මොන ජාතියකට අයිති වුණත් මොන ආගමක් ඇදහුවත් ඒ හැම අම්මා කෙනෙකුගේම හැම කාන්තාවකටම මානව නිදහස තමන්ගේ හිත තුල තමන්ට මරණ බියකින් එම නැත්තං වෙනත් බියකින් ජීවත් වෙන්න තියෙනවා නම් ඒ රට තුල තමන් කෙසේද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය මේ වන විට මේ රටේ අද දවසෙත් පත් වෙලා තිබීම කනගාටුවට කරුණක් කියන එක මතක් කරන්න ඕන ගරු කතා අපේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි දන්නවා මීට දින දෙක දෙනකොට දෙක දින දෙක තුනකට ඉස්සෙල්ලා නුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය ප්‍රදේශයෙන් ඇති වුණා වූ යම් ප්‍රශ්නයක් ආරම්භය අද මේ වන විට මේ රටේ ජාතීන් දෙකක් අතර ඒ ජාතිවාදී මානසිකත්වයේ ඇති වෙලා තියෙනා වූ ඊටාම සුළු කොටස් වලින් අද ඊටාමත්ම අවාසනාවන්ත තත්වයකට මේ රට අද ගොදුරු කරලා තියෙනවා ඒක ඊටාම අවාසනාවන්ත තත්වයක් ගරු මූලාසනරුඩ මන්ත්‍රීතුමනි අපි දන්නවා ඉතිහාසයේ අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරලා ඒ යුද්ධයේ ඉතිහාසය මේ රටේ අවුරුදු 30ක ජීවත් වෙච්ච අය අත්විඳපු ජනතාව ඒක දන්නවා. ඒ අවුරුදු 30ක යුද්ධය ගැන ආපසු හැරි බලනකොට ගරු මන්ත්‍රීතුමනි ඒ යුද්ධය ඇතිවීමට හේතු සාධක ගැන යලි සිහි කල්පනා කරනකොට ප්‍රධාන සාධකයක් වෙනවා 83 ජූලි කලබලය මේ රටේ ඇති වෙච්ච මූලාසනයේ ඉන්න ඔබතුමා බොහොම පැහැදිලිව මේ ගැන දන්නවා එදා ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවක යුතුයකම සහ වගකීම එදා ඉටු නොකරපු නිසා ගරු මන්ත්‍රීතුමනි මේ රටේ ජාතිවාදී කැරල්ලක් ඇති වෙලා ඒ තුලින් LTT සංවිධානයේ ශක්තිමත් වෙලා අපේ රට ලෝකයෙන් අවුරුදු 30කට පස්සර ගිය රටක් බවට පරිවර්තනය වුණා. එදත් ගරු මන්ත්‍රීතුමනි මම ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් අහනවා 83 අවුරුද්දේ ජූලි කලබලය වෙනකොට ඒ ජූලි කලබලය සිද්ධ වෙනකොට එදා ද්‍රවිඩ ජාතිකයන්ව අමුවේ මරලා දානකොට ඔවුන්ගේ වෙළඳසල් ගෙවල් ගිනිබත් කරනකොට මේ රටේ ජීවත් වෙච්ච ද්‍රවිඩ සිංහල මිනිස්සුන්ගේ සහෝදරත්වය නැති කරනකොට ඒ ද්‍රවිඩ සහෝදරයයි සිංහල සහෝදරයයි එක ගෙවල් දෙකේ තමන්ගේ කෑම ටික බෙදාගෙන හදාගෙන කාපු අයගේ මනුෂ්‍යත්වය නැති කරනකොටත් එදා මේ රට පාලනය කරේ එක්සත් ජාතික පක්ෂය. එදා ඒ එක්සත් ජාතික පක්ෂය එදා පාලනය කරපු අවස්ථාවේදී ඒ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා නම් මරු මන්ත්‍රීතුමනි මේ තරම් LTT සංවිධානය මේ රටේ මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ කියන එක අද මේ ගැන කතා කරන කතිකාවන් වල ඇති වෙනවා. එමනම් ගරු මන්ත්‍රීතුමනි දැන් අපිට තියෙනවා පෙර අපේ අතින් සිදුවෙන වැරදි ගැන නැවත සිතන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන මොහොතක අපිට ආණ්ඩුවක් හැටියට මේ වෙලාවේදී අපි මොකද්ද කටයුතු ක්‍රියාමාර්ගය කියන එක අපි වගකීමකින් කටයුතු කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි. එදා මට මතකයි අපේ රජයේ කාලේ අලුත්ජම දර්ගා නගරයේ සිද්ධියක් පොසොන් පෝය දවසේ අතිමුණු සිද්ධියක් ඒ සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක් අවාසනාවන්ත සිද්ධිය අවස්ථාවේදී මහජන නියෝජිතයෝ හැටියට අපි අපේ යුතුකම වගකීම එදා ඉටු කළා. මොකද්ද අපේ යුතුකම උනේ? දර්ගා නගරයේ ඇවිලෙන ගිනි දැල්ල මහනුවරට දිය යුතු නෑ. දර්ගා නගරයේ ඇතිවෙච්ච ගිනි දැල්ල ගාල්ලට දිය යුතු නෑ. දර්ගා නගරයේ ඇතිවෙන ගිනි දැල්ල හම්බන්තොට දිය යුතු නෑ. මඩකලපුවට දිය යුතු නෑ. ඒක දර්ගා නගරයෙන්ම අවසන් කරගන්න ඕනේ. මුස්ලිම් ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශේ මුස්ලිම් ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශේ ඒ ප්‍රශ්නයක් ඇතිවෙච්ච වෙලාවට සිංහල මුස්ලිම් කියන දෙවර්ගයේ එක්ක ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලන නායකයෝ ආගමික නායකයෝ ඒ ප්‍රදේශයේ ඉන්න මේ ජාතීන් වල සංවිධාව ඇති කරන සියලු දෙනාකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. එදා ගරු මන්ත්‍රීතුමනි අපි දර්ගා නගරයේ සිද්ධිය වෙන තැනකට ගිනි තියන්න ඉඩ තිබුවේ නැහැ. රජයක් හැටියට රජයේ යුතුකම සහ වගකීම ඉටු කළා. නමුත් අද මොකද්ද සිද්ධ වුනේ? අද මොකද්ද සිද්ධ වුනේ? ගරු මන්ත්‍රීතුමනි මේ අද පාර්ලිමේන්තුව රැස් වෙලා තියෙන මොහොතේ මේ පාර්ලිමේන්තුව අපි කතා කරන මොහොතේ මොකද්ද සිද්ධ වෙන්නේ? අපි පාර්ලිමේන්තුවේ කතා කරනවා මුස්ලිම් වැඩි බහුතරයක් ජීවත් වෙන ඒ මුස්ලිම් ජනතාව ඉන්න මායිමේ ජීවත් වෙන සිංහල කෙනෙක් ඉන්නම නම් ඔහු මරණ බයේ ජීවත් වෙනවා. සිංහල බහුතරයක් ජීවත් වෙන ගමකට ආසන්නව මුස්ලිම් පවුලක් ජීවත් වෙනවා නම් ඒ අය මේ වන විට මරණ බයේ ජීවත් වෙනවා. එයාට ගෙදරින් ඉවත් වෙලා යන්න පුළුවන් කමක් නැහැ. තමන් හරි අම්බ කරගත්තු දේ තමන්ගේ නිවහන දරුවෝ ටික දාලා යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ජාතිවාදී ගිනි දැල්ල කවුරු හෝ මෙය දිගින් දිගට ගෙනියන්න උත්සාහ කරනවා නම් රජයේක වගකීම තමයි ඒ වෙනුවෙන් ඒකට අවශ්‍ය කරන පිළිතුර ලබා දීම. නමුත් රජයක් හැටියට ඒ යුතුකම ඉටු නොකර මොකද්ද සිද්ධ වෙන්නේ? මීට දින පෙරේද රාත්‍රියේ මෙරටේ මුස්ලිම් ජනතාවගේ ඒ මුස්ලිම් දේවස්ථානවල ඉන්න ඒ පාදිරි තුමන්ලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා ඇතුළු අපේ පක්ෂ නායකයන් හම්බ වුණා. ඒ හම්බ වෙච්ච වෙලාවේ එතුමන්ලා මොකද්ද ප්‍රකාශ කරේ? අපි ගියා ආණ්ඩුව හම්බ වෙන්න. අපි ජනාධිපතිතුමාව හම්බ වුණා. අපි අගමැතිතුමාව හම්බ වුණා. අපි හම්බෙලා අපේ ප්‍රශ්නේ කිව්වා. හැබැයි අපිට මොකද්ද ලැබුණු ප්‍රතිඵලය? අපි බලාපොරොත්තු වුණේ ශනික ප්‍රතිඵලයක්. අපට අවශ්‍ය කළේ ඒ වෙලාවම ඒකට අවතීර්ණ වෙන්න. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ කියන එක තමයි ඔවුන් කල්පනා කළේ, ඔවුන්ට වැටහී තියේ. අද ප්‍රශ්නයක් මේ ආණ්ඩුව තුළ තියෙනවා. ආණ්ඩුවේ නායකයා කවුද කියන එක හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක බලපාලා තියෙනවා මේ ප්‍රශ්නෙට ගරු මන්ත්‍රීතුමනි. ඒක බලපානවා මේ ප්‍රශ්නෙට. ජනාධිපතිතුමා අගමැතිතුමාට මේක අගමැතිතුමාගේ වගකීම කියලා එතුමා අගමැතිතුමාට මේක යව්වම, අගමැතිතුමා ජනාධිපතිතුමාට යව්වම ආරක්ෂක අන්තවලට නිසි ලෙස ඒ අවශ්‍ය කරන උපදෙස දෙන්න බැරිකමක් තියෙනවා නම් කොහොමද මේ ගිනිදල්ල නිවන්නේ? පසුව පුළුවන් අපිට මේ ගැන ඉතිහාසගත වෙන විදිහට කතා කරන්න. හැබැයි මුලින් අපි කළ යුතු වෙන්නේ පළමුවෙන්ම සිංහල මුස්ලිම් මේ ජාතීන් දෙකේම ඉන්න අයගේ ජීවිත ආරක්ෂා කිරීම. දෙවනුව අපි කළ යුතු වෙන්නේ මේ ජාතීන් දෙකටම අයිති වෙන දේපලක් තියෙනවා නම් ඒවා විනාශ වෙනවා නම් ඒවා බේර ගැනීම. මෙතන ජීවිතයක් නැති වුණොත් ඒක සිංහල ජීවිතයක් විතරක් නෙමෙයි, ඒක මුස්ලිම් ජීවිතයක් විතරක් නෙමෙයි, ඒක බෞද්ධ ආගමික කෙනෙක්ගේ ජීවිතයක් විතරක් නෙමෙයි, ඉස්ලාමීය ආගමික ජීවිතයක් විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකීය මේ මහ පොළවේ ඉපදිච්ච ශ්‍රී ලාංකීය පුජ්‍යලගේ ජීවිතයක්. මේ ගිනි තියන්නේ ශ්‍රී ලාංකීය මාතාවගේ අයිතියක්. ශ්‍රී ලංකා මාතාවගේ අයිතියේ තියෙන උරුමයක් මේ අපි ගිනි තියන්නේ. මේ වෙනුවෙන් පෙළගැහින්න ඕනේ. මේ වෙනුවෙන් අපි පෙළගැහින්න ඕන කරෝ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මගේ පෞද්ගලික මතය නම් මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම මේ ජාතිවාදී කෝලාලේ අවිලිච්ච වෙලා 225 පාර්ලිමේන්තුවේ සභාගමට එන්න ඕනේ. සභාගමට ඇවිල්ලා මේ සභාගම තුල තමයි තීන්දු කරන්න ඕන පක්ෂ පාට සියල්ල අපි මෙතන අතාරින්න ඕන. මේ ජාතිවාදී කෝලාහලේ නිවරතුරු අපි 225ම තීන්දුවක් ගන්න ඕනේ. දේශපාලනය කළාට දේශපාලනය කරමු. අපි බාරව ඉන්න දිස්ත්‍රික්කවලට අපේ පක්ෂ පැත්තක තියලා අත් දෙක අල්ලගම්මු. අල්ලගෙන ගිහිල්ලා දිස්ත්‍රික්කේ වාඩි ගම්මු. පන්සලේ හාමුදුරුවන්ට අඬගහමු. මුස්ලිම් පල්ලියේ පූජකතුමාට අඬගහමු. කෝවිලේ පූජකතුමාට අඬගහමු. අඬගහලා දේශපාලඥයෝ අපි අත අල්ලගෙන කිව්වොත් එහෙම අපි බෙදිලා නැහැ. ඔබ බෙදෙන්නත් එපා කියන පණිවිඩය දෙන්නොත් මේ ජාතිවාදී කැරල්ලට විසඳුමක් තියෙනවා කියන එක හොඳට දැනෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේ වෙලාවෙත් අපි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරනවට වැඩිය එය කරන්න පුළුවන් නම් හොඳයි. කවුද මේකට නායකත්වය දෙන්නේ? කවුද මේ ගැන යෝජනා කරන්නේ? කවුද දැන් බොමිසු මං හිතනවා එහෙම හරි ඒ විදිහට යෝජනාව ස්ථිරවත් කරනවා නම් හොඳයි. මේ දැන් බලන්න මේ මෙතනම ලදරුකම බලන්න. මේ බලන්න ලදරුකම. දැන් මේ ලදරුකමේ තියෙන මේ ජාතිවාදී කෝලාහලයක් ඇවිලා තියෙන අවස්ථාවේදී ඒක විහිළුවකට ගන්න තරම් මේ මරණ ජීවිතත් එක්ක ඒකත් තමන්ගේ දේශපාලන ඔඩොක්කුවට වාසියකට දාගන්න පුළුවන් තරම් ගිනි ගන්න කඩයක් ඇතුලෙන්ගෙන ගිනි දැල්ල තමන්ගේ දේශපාලන වාසියකට ඒ ගිනි දැල්ල හරව ගන්න පුළුවන් වෙච්ච මානසිකත්වයක් තියෙන ලදරු පාසල් දරුවෝ ඉන්නතුරු මේ රටේ ගිනි දැල්ල නිවන්න හම්බ වෙන්නේ නැහැ. 83 ජූලි කලබලයට වග කියන්න ඕන පරම්පරාවල්ෙන් එන අය මේ 83 උතුරේ ඉන්න මේ ද්‍රවිඩ ජනතාවත් එක්ක තිබුණු මනුස්සකම නැති කරපු අය දැන් ගරු මන්ත්‍රීතුමනි මෙන්න මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු මන්ත්‍රීතුමනි, ඔව්, අද විවාදයේ සුරාබදු. හැබැයි මේ මන්ත්‍රීවරයාට අද විවාදයේ ලොකු වෙලා තියෙනවා. රටේ පවතින මිනිස්සුගේ මාරාන්තික බියට වැඩිය මේ රටේ මිනිස්සු තුම්බියකින් ජීවත් වෙන්නේ. එදා විශාලා මහනුවර තුම්බියකින් ජීවත් වෙච්ච මිනිස්සු විශාලා මහනුවර තුම්බියකින් ජීවත් වුණා. අමනුෂ්‍ය බිය, රෝග බිය, මේ කියන බියවල් වලින් බිය වෙච්ච මිනිස්සුන්ට එදා මේ වගේ තත්ත්වයක් තිබිච්ච ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා ඒක නැති කළේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේගොල්ලන්ව දන්වල් වලින් බැන්දට ඉන්නේ නෑ. කටට මුඛවාඩම් දැම්මට ඒ කටේ මුඛවාඩම අස්සෙනුත් තමන්ගේ ජම්මට වැඩිය පුරුද්ද එළියට එනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ වෙලාවේ අපි දෙපැත්තට බෙදිලා ඇඟිල්ල දිගු කරගන්නා වූ දේශපාලනෙන් ඉවත් වෙන්න, අර මිය යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්න, මුස්ලිම් අම්මවරු අඬනවා, සිංහල අම්මලා අඬනවා. ඔබ ජීවත් වෙන දිස්ත්‍රික්කයට වැඩිය බේරුවල සිංහල මුස්ලිම් ජීවත් වෙන ප්‍රාදේශීය සභාවක එදා සභාපතිවරයෙක්, මම පළාත් සභා මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මුස්ලිම් මිනිස්සුන් එක්ක අපි එකට පල්ලියට ගිහිල්ලා එක සවන් අතදාගෙන අපි කාලා තිනවා. ඒ මුස්ලිම් මිනිස්සු අපේ පන්සලට ඇවිල්ලා අපේ පන්සලේ උත්සවයට කොඩිය අදින්න ඇවිල්ලා තිනවා. එහෙම මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා මං ඔබතුමාගෙන් බුද්ධිමත් මන්ත්‍රීවරයෙකුට ඉල්ලීමක් කරනවා. අපි අතර ප්‍රශ්න තියෙයි. හැබැයි හැම දෙයකටම දේශපාලනේ මුල් කරගන්න එපා. දේශපාලනේ හැම දෙයකටම මුල් කරගත්තොත් අවසානයේදී කොහෙටද අපි යන්න සිද්ධ වෙන්නේ? ඔබතුමා පදිංචි වෙලා ඉන්නේ මුස්ලිම් ජනතාවත් ජීවත් වෙන ප්‍රදේශයක නම්, ඔබ අසුරු කරලා තියෙන්නේ මුස්ලිම් ජනතාවත් එක්ක නම්, මුස්ලිම් ජනතාවගේ සහෝදරයෙක්ගෙන් ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනවා නම් අපිට ඉන්න බයයි කියලා, සිංහල කෙනෙක්ගෙන් ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනවා නම් අපිට ඉන්න බයයි කියලා මොකද්ද සිද්ධ වෙන්නේ? අපිට නොලැබුණු, අපි අත් නොවිදපු මරබියක් ඒ අය අද ජීවත් වෙනවා. ඊයේ රාත්‍රිය, පෙරේද රාත්‍රිය, ඒදි ඉස්සල දවසේ රාත්‍රිය මේ ජාතීන් දෙකේම මේ ජනතාව, මට විනාඩි 5ක් ජනතාවයුක්ති පෙරමුණෙන්
19 minutes
yeah
now you finish 2 minutes more
okay. එනිසා ගරු මුල් ආසාරුට මන්ත්‍රීතුමනි, බොහොම පැහැදිලිව මේ ප්‍රශ්නේදී අපි බැලිය යුතු වෙනවා. අද මුලින්ම මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න ඕනේ මේ විදියට. පළමුවෙන්ම කරන්න ඕනේ මේ රාජ්‍ය ආරක්ෂාව අනුව ඒ අපට අවදානම් තින තැන් තෝරා ගැනීම. ඒවයි රාජ්‍ය ආරක්ෂක කවුන්සිල එකතු වෙන්න ඕනේ. ඒවයි කතා කරන්න ඕනේ. උතුරට කරලා, නැගෙනහිරට කරලා ඉන්න අපේ හමුදාවල් කැඳවන්න ඕනේ. එය කඳවල රටේ අස්ථාවර භාවයෙන් නැති කරගන්න ඕනේ. ඒකට උත්සාහ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ? කැබිනට් ප්‍රකාශක ඇවිල්ලා කියනවා මේක ඇතුලේ අලුත් පක්ෂයක සාමාජිකයෝ ඉන්නවා. අලුත් පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවා. ගරු අපේ මන්ත්‍රීතුමනි, හෙට දවසේ මේ වනතුරු කළුතර දිස්ත්‍රික්කේ කිසිම තැනක ජාතිවාදී තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඇති වෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. අපි ඒ සියලු දෙනායක කතා කරනවා. හැබැයි හෙට දවසේ අපි කතා කරන්න යනකොට කැබිනට් ප්‍රකාශකට පෙනෙයි, කැබිනට් ප්‍රකාශක කියයි අන්න ජාතිවාදී කැරල්ලක් අවුස්සන්න යනවා කිය. මේකට ආණ්ඩුව කියන්නේ, මේ ආණ්ඩුවට එල්ලෙන්න බැල් නැහැ. මේ ආණ්ඩුවට එල්ලෙන්න බැල් නැහැ ගරු මන්ත්‍රීතුමනි. මේ ආණ්ඩුව ඇතුළේ විප්ලව, මේ ආණ්ඩුව දෙදරල ගිහිල්ලා ආණ්ඩුව හදපු පක්ෂ දෙක ඉන්නේ නයයි මුගටියයි වගේ. එක කොටේ උඩ යනවා ගම් වතුරේ හින්දා දෙන්නම පණින්නේ නැහැ. නයයි මුගටියයි වගේ ඉන්න ආණ්ඩුවක එකට එක්කව් වෙච්ච ආණ්ඩුවක් කෙනෙක් යනකොට ප්‍රශ්න සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි අපිට තියන්නේ එක නෙවෙයි. ඔබේ ආණ්ඩුවේ ප්‍රශ්න ඔබ විසඳ ගන්න. ඔබ ආණ්ඩුව කරගෙනත් යන්න. හැබැයි මේ රටේ සිංහල ජනතාවගේ සහ මුස්ලිම් ජනතාවගේ ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා මේ ආණ්ඩුවට කියනවා. ඒක විපක්ෂර වාර දෙන්න එපා. ඒක විපක්ෂ වක්කීමක් නෙවෙයි. විපක්ෂය අපිද මේ රට පාලනය කරන්නේ. මගේ සහෝදර මන්ත්‍රීතුමා. ඊයේනේ පක්ෂේ නියෝජනය කරන මගේ සහෝදර මන්ත්‍රීතුමා. ඔබතුමා දන්නවා. එදා මේ උතුරේ ඇතිවෙච්ච ප්‍රශ්නෙන් අපි දෙමළම කොච්චර දුක් විඳද? ඒ විසඳාගත්තට පස්සේ මේ තව ප්‍රශ්නයකටද මේ මුල පුරන්නේ? එහෙමනම් මේ ආණ්ඩුවේ වගකීම ආදී ඉටු කර ගන්න බැරි වෙලා තිනවා. අර ආගමික නායකයෝ කියන වගේ කාටද ගිහිල්ලා කියන්නේ කියන එක. Give me a 2 minutes. You are my good friend, no?
1 minute is 1 minute.
Yeah. Right.
Oh. 1 minute වෙනවා.
බොහොම ස්තුතියි ඔබ මට බාධා කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. එලිසා ගරු මන්ත්‍රීතුමනි. අපි ඉල්ලීමක් කරනවා. අපි ඉල්ලීමක් කරනවා මේ මොහොතේ ඉඳන් හරි. මේ මොහොතේ ඉඳන් හරි හඳුනා ගන්න. ඒක දේශපාලඥයෝ හඳුනා ගන්න ඕනේ නැහැ රාජ්‍ය ආරක්ෂායි බුද්ධියංශයේ යොදලා හඳුනා ගන්න කොතනද? ඒ වගේ සංවිධාන බිහි වෙන්න හදනවනම් අන්තවාදී කොටස් කොතනාරි නැගිටින්න හදනවනම් ඒකට අවශ්‍ය කරන පසුබිම යොදවන්න. මම කිසිම කෙනෙකුට මේ ඉන්න ආණ්ඩුවවත් කිසි කෙනෙකුට මේකට අඟිල්ල දික් කරන්නේ නැහැ. මේක අහමු සිද්ධියක්. හැබැයි මේ සිද්ධිය සිදු වුණාට පස්සේ මේක ලඝු කරන්න යනවනම් දේශපාලන ගනුදෙනුවකට ඒක කවුරු කරත් වැරදි කියන එක බොහොම වගකීමකින් කියනවා. අපි පුංචි කාලේ හැදුන එකට මේ රටේ සියලු ජාතීන් ජීවත් වෙන්න ඕනේ. සියලු ආගම් ඇදහින්න අයිතියක් තියෙන්න ඕනේ. ඒ නිදාසයට මුක්ති විඳින්න දෙන්න ඕනේ. අන්න ඒක රජයේ වගකීමක්. ඒ රජයේ වගකීම ඉටු කරන්න තමයි අපි මේ හඬගාලා කියන්නේ. අපි මේ හඬගාලා කියන්නේ ඒක. ඒ නිසා අපි මේ වෙලාවේ අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා. සියලුම මේ රටේ ඉන්න බුද්ධිමත් සිංහල ජනතාවගෙන් අපි අත් දෙක එකතු කරලා ඉල්ලනවා. අත් දෙක එකතු කරලා ඉල්ලනවා. ඔබ කිසිම දවසක තමන්ගේ සහෝදර මුස්ලිම් කෙනෙකුට එරෙහිව කිසි දෙයක් කරන්න එපා. මුස්ලිම් ජනතාවගෙන් අපි අත් දෙක එකතු කරලා ඉල්ලනවා. ඔබ කවදාකවත් සිංහල කෙනෙකුට එවැනි දෙයක් කරන්න හිතන්න එපා. ඒ නිසා අද අපි ප්‍රාර්ථනා කරනවා අදින් පස්සේ මේ ජාතිවාදී ගිනි දැල්ල මේ රට තුල නැවතත් හිස ඔසවන්න දෙන්න එපා කියන වගකීම රජයට බාර කරන්න කියලා ඉල්ලා සිටමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මට කාලය ලබා දෙන්න.
Honorable කරුණාරත්න පරණවිදාන්. Point of order.
පූර්ණේ නෑ මේ සභාවේ.
බෙල් එක ගහන්න. බෙල් එක ගහන්න.
බෙල් එක දාන්න. බෙල් එක. බෙල් එක දාන්න. ආරිය ප්‍රබල කරුණාරත්න පරණවර්ධන
බොහොම ස්තුතියි සභාපතිතුමනි ස්ථාවර නියෝග වලට අනුව මම කැමති අද විෂයට අනුව කතා කරන්නට ඊට කලින් අපේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන කරුණු ඔක්කොම වැදගත් කරුණු ඒ කරුණු වලට අදාළව අපි කතා කළා ඒ අනුව තමයි අපිත් කිව්වේ සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා අපි එකම සමගි බැම්මකින් මේ ප්‍රශ්නයට අපි ඉදිරිපත් වෙමු කියලා සුරාබදු ආඥාපනත සංශෝධනය සඳහා අද මේ කෙටුම් පතක් ඉදිරිපත් කළා තියෙන වෙලාවේ අපි කැමති රටේ සුරා බදු ප්‍රතිපත්තිය පිළිබඳ යම් කිසි අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. අපේ රටේ කිසියම් ව්‍යාකූල භාවයක් තිබෙනවා මේ මධ්‍යසාර සහිත මේ සුරා බදු සම්බන්ධයෙන් අපි මේක සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ මේ සුරාව මධ්‍යසාරයේ ආදායම් මූලාශ්‍රයක්ද එහෙම නැත්නම් මේ ජාතික වෝදුරද්ද කියන කාරණේදී අපි කොතනද ඉන්නේ කියන කාරණේ අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ. සමහර වෙලාවල් වලට රජයේ භාණ්ඩාගාරයේ පැත්තෙන් සුරාබදු යෝජනා ඉදිරිපත් කරනකොට රටේ ඇති වෙන පොදු මතය තමයි රජයක් මේ මත්පැන් මද්‍යසාර ප්‍රවර්ධනය කරන්නට ඒවා වැඩි කරන්නට වැඩ කරනවා කියන කාරණේ. මේ රජයටත් ඒ වගේ චෝදනා පසුගිය කාලේ එල්ල වුණා. නමුත් අපි පොදුවේ ගත්තොත් එහෙම අපි දැකපු දේ දකින දේ තමයි කාලාන්තරයක් තිස්සේ මේ රටේ හැම රජයක්ම පාහේ තමන්ගේ ජාතික ප්‍රතිපත්තිය බවට පත් කරගෙන තිබෙන්නේ සුරාව ප්‍රවර්ධනය කිරීම නෙවෙයි සුරාව මර්ධනය කිරීම ඈත් කිරීම ඒ පුරුදු වලින් ජනතාව ඈත් කර ගැනීමට රජයක් ප්‍රතිපත්ති සකස් කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි දැක්ක පහුගිය රජයේ කාලේ මතට තිත කියලා ප්‍රතිපත්තියක් අරගෙන ගියා. ඒ වගේම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ මතින් නිදහස් රටක් නිර්මාණය කර ගැනීම. මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන්, විවිධ රාජ්‍ය ප්‍රතිපත්ති, විවිධ පරිපාලන ප්‍රතිපත්ති, විවිධ නීති, දණ්ඩන නීති යනාදී සියලු දේවල් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒකට හේතුව තමයි අපි ප්‍රධාන වශයෙන් පිළිගන්නා කාරණේ තමයි මේ මත්පැන් මද්දසාර කියන එක ආදායම් මූලාශ්‍රයකට වඩා මේ ජාතික උවදුරක්ය කියන කාරණාව. ඒකෙදි එරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළා වගේ රාජ්‍යයක් ප්‍රතිපත්ති හදද්දී රජයකට බෑ මූලධර්මවාදී විදිහට යම් යම් දේවල් වලට එළඹෙන්න. මතට තිත කිව්වට මතින් නිදහස් රටක් බවට පත් කරා කිව්වට අපේ ඇත්ත ඉලක්කය වෙන්න ඕනේ අඩුම තරමින් බේබදු කමටවත් තිත තියාගන්න. බේබදු කමින්වත් නිදහස් වෙන්න. ඒ අනුව තමයි අපේ සුරා ප්‍රතිපත්තිය සකස් කරන්න ඕනේ. අපි ඊටාම ආඩම්බරයෙන් කියන්න කැමති මේ රජයේ මේ අවුරුදු තුන කාලය ඇතුළත විශේෂයෙන්ම දේශපාලනඥයන්ට මත්පැන් බලපත්‍ර දීමෙන් වැළකීලා තිබෙනවා. එහෙම ගත්තාම පස්සේ සුරාව ප්‍රවර්ධනය කිරීම පැත්තර නෙවෙයි අපි ගමන් කරලා තිබෙන්නේ සුරාව මර්ධනය කර ගැනීමට. ඒ පුරුදු වලින් ජනතාව ඈත් කර ගැනීමේ පැත්තර තමයි අපි යොමු වෙලා තින්නේ කියන කාරණේ පැහැදිලි කරන්න ඕන. ඒ වුණාට පසුගිය කාලේ විශේෂයෙන්ම මේ භාණ්ඩාගාරයෙන් ආපු යෝජනා වැරදි විදිහට අර්ථකථනයට ලක් වුණා. ඒකෙන් එකක් තමයි ප්‍රධාන වශයෙන්ම ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ප්‍රකාශ රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශ කළා වගේ ස්ත්‍රීන්ට යම් යම් සුරා මිලදී ගැනීම විකිනීම සම්බන්ධයෙන් පැනවලා තිබුණ යම් යම් විශේෂ තහංචි ඉවත් කරන්න ගෙන ආපු යෝජනාව සම්බන්ධයෙන් ආපු වැරදි අර්ථකථනය. අද ජාත්‍යන්තර කාන්තා දිනයේ යෙදিলা තියෙන අද දවසේ මම මතක් කරන්නට කැමති මේ රටේ නීති පද්ධතිය. ඒ සුරා නීතිය පමණක් නෙවෙයි කාන්තාවන්ට නීතියේ ඉදිරියේ සමානාත්මයේ නොලැබෙන ආකාරයේ නීති රීති ගණනාවක් තිබෙනවා. ගොඩක් තිබෙනවා. මම හිතන්නේ රටේ කාන්තා කඩයුතු භාර ඇමතිතුමිය ඒ ඔක්කොම එකතු කරලා ඉවර වෙලා එක දවසක එක නීති සංශෝධනයක් හැටියට මේවා ඉදිරිපත් කළා නම් මහා භාණ්ඩාගාරයේ මුදල් ඇමතිතුමාගේ යෝජනාවක් හැටියට නෙවෙයි වෙන පැත්තකින් වෙන කෝණයකින් ඉදිරිපත් කළා නම් මේ වගේ වැරදි අර්ථකථන වලට මේවා ලක්වන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් සුරාව සම්බන්ධයෙන් අපි අනුගමනය කරන්න ඕනි ප්‍රධාන ජාතික ප්‍රතිපත්තිය මේ කාන්තා නීති රට අදාළ වෙනවා. ඒකෙදි අපි අර කිව්වා වගේ සෑහෙන කාලයක් තිස්සේ සෑම රජයක්ම සුරාව ප්‍රවර්ධනය නොකිරීමට නම් යන්නේ ඒ නීති පවා උනත් අපි සකස් කරන්න ඕනේ මූලික ප්‍රතිපත්තිය දිහා බලලයි. මේ රටේ අවුරුදු 15ට වැඩි කාන්තා ජනගහණයෙන් 1%යි මත්පැන් වලට යොමු වෙලා තිබෙන්නේ. මේක අපේ රටේ කාන්තාවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙවෙයි. මත්පැන් බොනවා මත්පැන් වැඩිපුර භාවිතා කරන රටවල් වල පවා කාන්තා ජනගහණය විශාල ප්‍රමාණයක් මත්පැන් වලට යොමු වෙලා නැති බව අපි සිහියේ තබාගෙන ඒ වගේ දේවල් වලට යොමු වෙනවා නම් වඩා හොඳයි කියලා අපි හිතන්නේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් මේ රටේ ඇති වෙලා තිබෙන වැරදි මත අපි නිවැරදි කරගෙන ඉස්සරහට යන්න ඕන. ඊළඟ කාරණාව තමයි අද මේ ඉදිරිපත් වෙලා තිබෙන සුරාබදු ආඥා පනතට ඉදිරිපත් වෙලා තිබෙන මේ සංශෝධන වලදී මෙතන ඉදිරිපත් වෙලා තිබෙන්නේ කිතුල් ගස් හැර රා නිස්සාරණය කරන අනිකුත් ගස් වලින් රා මැදීම සඳහා බලපත්‍ර ලබා ගත යුතුයි කියන කාරණේ මේ ඉදිරිපත් කළේ. මීට කලින් අපේ මන්ත්‍රීතුමෙක් කතා කරලා කිව්වා ඒ ගස් දෙකත් බලපත්‍ර වලින් නිදහස් කරන්න කියලා. එහෙමනම් මේ සංශෝධනයේ ගේන එකේ තේරුමක් නැහැ. මේ සංශෝධනයේ ගෙනෙන්නෙම ඇත්ත වශයෙන්ම පොල් ගස් වලට සහ තල් ගස් වලට බලපත්‍ර නිකුත් කරන්න. ඒකෙන් ඊටාම් වැදගත් දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි හොඳයි
30 එකේ ලන්ච් ඉන්ටර්වල් කරන්න
ඕනේ. මම අවසන් කරන්න.
ආරයිට්. ඕකේ. Thank you very much.
ඒ ගස් දෙකටත් බලපත්‍ර දීමෙන් රජයට මේවා සොයා බැලීම සඳහා හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒතොර තියෙන ගාණ දන්නවා, ගස් ගාණ දන්නවා, බලපත්‍ර ලාභීන්ගේ සංඛ්‍යාව දන්නවා. එතකොට නීත්‍යානුකූල නොවන සුරා පාලනය කර ගැනීමේ අවස්ථාවක් ලබා දෙනවා. එම නිසා විපක්ෂයේ කතා කරපු මන්ත්‍රීතුමාට අපි කියන්න කැමති මේ ඉදිරිපත් කළ තියෙන සංශෝධනය ඉතාම වැදගත් ප්‍රතිපත්තියක් මත පදනම් වෙලා තිබෙන කාරණයක්. එහෙම නැතුව වෙන ජන කොටසකට හෝ වෙන ප්‍රදේශයකට වෙන කර්මාන්තයක් දුර්මුඛ කිරීම සඳහා ඉදිරිපත් කරලා තියෙන අදහසක් නෙවෙයි කියන කාරණේ. ඊළඟ කාරණේ තමයි ගරු සභාපතිතුමනි, තව ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා. මේ නීත්‍යානුකූල නොවන සුරා සම්බන්ධයෙන් ගත්තාම පස්සේ මේ ගම්බිම් පුරා බේබදුකම වැඩි කරන්නට වැඩිපුරම හේතු වෙලා තිබෙන්නේ මේ කසිප්පුව සංගතේ. කසිප්පුව සංගතේ මේ සම්බන්ධයෙන් විවිධ වාද තිබෙනවා. මත්පැන් නීත්‍යානුකූල මත්පැන් වල මිල වැඩි වෙන්න මේ කසිප්පු බෝවීමත් වැඩි වෙනවායි කියලා. මේවා සම්බන්ධයෙන් මගේ ළඟ කිසිම සංඛ්‍යාලේඛනයක් නැති නිසා මම මේ වාදේ පැටලෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් පොදුවේ අපි අනුගමනය කළ යුතු කාරණාව තමයි මත්පැන් වල මිල අඩු කිරීම සුදුසු නැහැ කියන එකයි. නීත්‍යානුකූල මත්පැන් වල මිල අඩු නොකර කසිප්පුව සංගතය මර්ධනය කිරීම සඳහා අපි පියවර ගත යුතුව තිබෙනවා. එහිදී ඇත්තෙම අද තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි පොලිසිය වලට අදාළ බලතල නැති ප්‍රශ්නේ. එම නිසා මීට වඩා බලතල පොලිසිය වලට වැටලීම් වල සම්බන්ධයෙන් ලබා දිය යුතුයි කියන අදහස අපි ඉදිරිපත් කරමින් මේ වැදගත් සංශෝධනය ඉදිරිපත් කරපු මුදල් රාජ්‍ය අමාත්‍යතුමාට අපගේ ස්තුතිය මේ වෙලාවේ පුද කරන්න කැමැති.
බොහොම ස්තුතියි. හොඳයි. I suspend the house till 1:30 for lunch.